ගුරු ගෙදර ගුවන්විදුලේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6න් ඌව ගුවන්විදුලෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
එතන ආදරණීය දුවේ පුතේ ඔන්න අදත් ඌවේ ගුරු ගෙදරින් 6/11 ශ්‍රේණිවල චිත්‍රකලාව පාඩම ඔබ වෙත ගෙනෙන්නටයි සූදානම. අද දවසේ චිත්‍රකලාව පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ බදුල්ල මධ්‍යමහා විද්‍යාලයේ ප්‍රියන්ත දර්ශනද සිල්වා ගුරු පියාණන්.
ආයිබවන් දුවේ පුතේ බුදුදහමේ සම්ප්‍රාප්තියත් සංඝ ශාසනයේ ව්‍යාප්තිය නිසා ඇති වූ බෞද්ධ කලා ශිල්ප අතර ප්‍රධාන කලා නිර්මාණයක් වූ ස්තූප පිළිබඳව අපි පහුගිය සතියේ කතා කළා ඔබට මතක ඇති. අපි ඒ කතා කරපු ස්තූප වර්ග මොනවද? එහි හැඩය කොයි වගේද? ශ්‍රී ලංකාවේ ඉදපු ස්තූප මොනවද? ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ දූ ස්තූප අතර ඇති වූ ආකෘතිමය වෙනස්කම් මොනවද පිළිබඳව අපිෙහිදී කතා කළා ඔබට මතක ඇති. මම හිතනවා ඒ පිළිබඳව ඔබට අවබෝධයක් ලැබෙන්න ඇතයි කියලා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ස්තූප ඉදවීමෙන් පසු එය පදනම් කරගෙන ගොඩනැගුණු කලා නිර්මාණ රැසක් පිළිබඳවයි. ස්තූප අපි හැඳින්නුවා චෛත්‍ය කියලා. මේ චෛත්‍ය ගොඩනැගු මළුව අපි හැඳින්නුවා සල්පතල මළුව කියලා. ඔබට මතක ඇති. මේ සල්පතල මළුව නැගීම සඳහා පිය ගැට පෙළක් එහෙම නැත්නම් පඩි පෙළක් දක්නට ලැබෙනවා. සමහරක චෛත්‍යවල සතර පැත්තෙන්ම මේ පිය ගැට පෙළවල් සතරක් තියෙනවා. මේ කලා නිර්මාණ මේ පිය ගැට පෙළ තුල අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේකේ පිය ගැට පෙළ ආශ්‍රිතව කලා නිර්මාණ රසක් ගොඩනැගෙනවා. සඳකඩ පහන, මුරගල, කොරවක්ගල, ඒ පිය ගැට පෙළ. ඊට අමතරව චෛත්‍ය වටා ඉදිවෙනවා වාහල්කඩ වූ අගනා කලා නිර්මාණයක්. ඉතින් මෙතින්දී අපි මේ සලපතල් මළුවත් හා සම්බන්ධ වන මේ කලා නිර්මාණ රස අපි එකින් එක සාකච්ඡා කරමු. අපි මුලින්ම ගමු සඳකඩ පහන පිළිබඳ. සඳකඩ පහන යනු පැරණි ගොඩනැගිලිවල ප්‍රවේශ වන පිය ගැට පෙළ පාමුල පඩියක් ලෙස යොදා ඇති අර්ධ කවාකාර හැඩයෙන් යුක්ත ගල් පෝරුවක්. අපි පන්සලට ගියාම ඉස්සෙල්ලාම පඩි පෙළන පිය ගැට පෙළ නගිනකොට දුවල පුතාලා දැකලා ඇති අර්ධ කවාකාර වූ හැඩයක් තියෙන පඩියක් තමයි අපිට ඉස්සෙල්ලාම හම්බෙන්නේ. ඒක විද කැටයම් වලින් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ අපි අනුරාධපුරයේ බැලුවොත් මේ පැතිලි ගල් පූරුව ශිල්පීය ඥානයත් ඔවුන් තුළ ඇති භාවමය හැකියාවේ මහිමයත් නිසා ඉත අලංකාර වූ නිර්මාණයක් බවට මේ සඳකඩ පහන පත් වෙනවා. මේ සඳකඩ පහන විවිධ නම් වලින් අර්ථකථනය කරලා තියෙනවා. ඉරහඳගල, ආරෝහෝ චන්ද්‍ර, පත්මසිල, චන්ද්‍රකන්ත පාසාන ආදී නම් වලින් මේ සඳකඩ පහන හඳුන්වලා තියෙනවා. මේ සඳකඩ පහනේ සිංහල තේරුම තමයි දුවල පුතේ සඳගල යන්න. සඳගල යන්න තමයි මේ සිංහල තේරුම මේ සඳකඩ පහනේ. මේ සඳකඩ පහන ලංකාවට ආවෙනකනේ ඉන්දියාවේ චෛත්‍යවල පවා මේ සඳකඩ පහන දක්නට ලැබෙනවා. මේ ඉන්දියාවේ මේ සඳකඩ පහන හැඳින්වුවේ පටිකාය කියලා. ඒ පිළිබඳව බුද්ධඝෝෂ හිමියන් මහාවංශය අනුව පෙන්වා දෙනවා මේ පටිකායන් නාගදිනකොණ්ඩ වගේ චෛත්‍යවල තිබුණු බව. අපේ දේශීය, ඒ කියන්නේ අපේ ලංකාවේ සඳකඩ පහන පිළිබඳව විකාශන පිළිබඳව ඒ අවස්ථාවන් පිළිබඳව අපි සාකච්ඡා කරොත් මේකේ මුල් කාලීන හැඩය, සඳකඩ පහනේ මුල් කාලීන හැඩය හතරැස් හැඩති කැටේමින් තොර ගල් පෝරුව. ඉන් පස්සේ ඒ ක්‍රමයෙන් අර්ධ වෘත්තාකාර හැඩයක් බවට පත් වෙලා ඒකද අර්ධ වෘත්තාකාර හැඩය පැතිලි ගල් පුවරුව කැටයම් රහිතව කැටයන්නේ කැටයම් රහිතව නිර්මාණය වෙනවා. ඊට පස්සේ මදක් කැටයම් සහිත සඳකඩ පහනක් නිර්මාණය වෙනවා. ඊට පස්සේ ඒ මතු පිට සම්පූර්ණයෙන්ම කැටයම් කළ සඳකඩ පහනක් නිර්මාණය වෙනවා. මේ සඳකඩ පහන අපි යුග හැටියට කතා කරමු ඊළඟට. මේ යුග අනුරාධපුර යුගයේ, පොළොන්නර යුගයේ, මහනුවර යුගයේ දී නිර්මාණය වුණු සඳකඩ පහන් පිළිබඳ අපි දැන් අවබෝධයක් ලබාගමු. මේ අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය ඇති වුණ කාල පරාසය තුළ සඳකඩ පහනේ ආකෘතිය හා සැරසිලි කාලානුරූපීව වෙනස්කම් වලට භාජනය වූ අවස්ථාවල් තියෙනවා. අනුරාධපුර යුගයේ මුල් කාලයට ආය සඳකඩ පහන් බොහොමයක් කැටයම් රහිත අර්ධ කවාකාර වූ ගල්පෝරු තමයි අපිට දක්නට ලැබෙන්නේ. ඒ වගේම අපිට දක්නට ලැබෙලා තියෙනවා මදක් කැටයම් කළ සඳකඩ පහනක්. ඒ දක්නට ලැබෙන්නේ ජයශ්‍රී මහබෝධි දොරටුව අභියස හමු වෙලා තියෙනවා මදක් කැටයම් කළ සඳකඩ පහන. මීට අමතරව අපිට සඳකඩ පහන් දක්නට ලැබෙනවා බිසෝමාලිගේ, රත්න ප්‍රාසාදේ, රුවන්වැලි මහා සෑය වැනි ඓතිහාසික ස්ථානවල මේ සඳකඩ පහන අපිට දක්නට ලැබෙනවා. ඒ කියන්නේ පඩිපෙළ, පියගැට පෙළ පහමුලම තමයි මේ සඳකඩ පහන නිර්මාණය වෙන්නේ. අනුරාධපුර යුගයේ නිර්මාණය වුණ උසස්ම ගණයේ සඳකඩ පහන ලෙස සැලකෙන්නේ බිසෝමාලිගේ සඳකඩ පහනයි. මේ බිසෝමාලිගේ සඳකඩ පහන අපිට කැටයම් වලින් අනු වුණ ඉතා දර්ශනීය සඳකඩ පහනක් කියලා සඳහන් කරන්න පුළුවන්. මේ සඳකඩ පහන බොහෝ විට නිර්මාණය කළේ කළුගල් මාධ්‍යයෙන්. ඒ වගේම සමහරක් සඳකඩ පහන නිර්මාණය කරලා තිනවා හුණුගල් මාධ්‍යනොත්. මේ අර්ධ කවාකාරව සකස් කරගත්ත මේ සඳකඩ පහන අල්ප උන්නතව කැටයම් සාමාන්‍ය මදක් මතුවන අයුරින් කැටයම් කරු අලංකාර නිර්මාණයක් ලෙස මේ සඳකඩ පහන අපිට හඳුන්වන්න පුළුවන්. මේ සඳකඩ පහනේ අනුරාධපුර යුගයේ සඳකඩ පහන අපි ගත්තොත් අපි කතා කරා හොඳම සඳකඩ පහන තියෙන්නේ බිසෝමාලිගේ සඳකඩ පහන. මේ සඳකඩ පහනේ බිසෝමාලිගේ සඳකඩ පහන අපි ගත්තොත් විවිධ අර්ථකථන මේ සඳකඩ පහනේ ඇති කැටයම් වල විවිධ අර්ථකථන. එහි කලාත්මක බාය පිළිබඳ විද්වතුන්ගේ විවිධ මත මේ පිළිබඳව පළ වෙලා තියෙනවා. එහි අරුත් පිළිබඳව මාචාර්ය සෙන්රත් පන්නවිතාන ශූරීන්ගේ අදහස් අපිට වැදගත් වෙනවා. තව විවිධ වූ පුද්ගලයන් විද්වතුන් අදහස් පළ කරලා තියෙනවා. නමුත් අපි එතුමාගේ අදහස් අනුව අනුරාධපුර බිසෝමාලිගේ සඳකඩ පහනේ කැටයම් අනුව වර්ග කරලා තිනවා. අපි සටහනක් ඇඳගත්තොත් අර්ධ වෘත්තාකාර හැඩයක්, මේ අර්ධ වෘත්තාකාර හැඩය අපි කොටස් 6කට වෙන් කරගත්තොත් තීරු හැටියට. ඒතර පළවෙනි තීරුව අපිට පෑගෙන්න ඉස්සෙල්ලාම තියෙන තීරුව, කකුලට පෑගෙන ඉස්සෙල්ලාම තියෙන තීරුව ගිනිසිලුව දක්නට ලැබෙනවා. ඊළඟ තීරුවේ තිනවා සත්ත්ව රූප එකා පිටුපස එකා යන සත්ත්ව රූප පෙළියක් තිනවා. ඇත්හස් ගව සිංහ කියන සතුන් හතර දෙනාගේ සත්තාවලියක් දෙවෙනි තීරුවේ දක්නට ලැබෙනවා. ඊළඟ තුන්වෙනි තීරුවේ තියෙනවා මහත ලියවැලක්. හතරවන තීරුවේ තියෙනවා හංසාවලියක්. පස්වන තීරුවේ තියෙනවා කුඩා ලියවැලක්. හයවෙනි තීරුවේ තියෙනවා අර්ධ පත්මයක්. මේ කොටස් 6 පිළිබඳව මහාචාර්ය සෙන්රත් පන්නවිතාන ශූරීන්ගේ අදහස අනුව මේක නම් කරලා තියෙනවා පළවෙනි ගිනිසිලුව බුදුදහම අනුව රාග ගින්න බව. දෙවෙනි තීරුවේ තියෙන සත්තාවලිය සත්ත්වපිලි එක පිටපසක යන සතුන් සතර දා දක්වන්නේ සතර බිය, ජාති ජරා ව්‍යාධි මරණ කියන සතර බිය මේ තුල ඇතුල් වෙනවා කියලා සඳහන් කරලා තිනවා ඔහු. ඊළඟට මහත ලියවැල තණ්හාව. හතරවන තීරුවේ තින්නේ හංසපේලිය. හංසපේලිය ඒකි තිනවා සටහන් කරලා නිවනට අවතීර්ණ වීම කියන අදහස තමයි ඔහු මේ පිළිබඳව සඳහන් කරලා තින්නේ. ඊළඟට කුඩා ලියවැල, අර මහත ලියවැලට වඩා කුඩා ලියවැල දක්නට ලැබෙනවා. මේ කුඩා ලියවැල තමයි මැඩ පවත්වන ලද තණ්හාව. ඊළඟ තීරුව අන්තිම කොටස අර්ධ පත්මය. මලකින් අඩක් තමයි මේ නිර්මාණය කරලා තියෙන ඉලුම් මලක. ඒක සටහන් කරලා තියෙනවා නිවන කියන අර්ථකථනය තමයි, අරුත තමයි ඔහු දීලා තියෙන්නේ. එතකොට මේ අදහස් අනුව අපිට අනුරාධපුරයේ තියෙන බිසෝමාලිගේ තියෙන සඳකඩ පහනේ මේ කොටස් ටික අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම අපිට තවත් සඳකඩ පහනක් හම් වෙනවා පොළොන්නර යුගයේදී. හැබැයි පොළොන්නර යුගයේ අනුරාධපුර යුගයේ තියෙන සඳකඩ පහන්ට වඩා විවිධ වෙනස්කම් වලට භාජනය වෙච්ච අර්ධ වෘත්තාකාර ස්වරූපයට වඩා වැඩියෙන් දක්නට ලැබෙන, ඒ වගේම කැටයම්වල වෙනස්කම් දක්නට ලැබෙන. සඳකඩ පහනක් තමයි පොළොන්නරුගේ සඳකඩ පහන අපිට දක්නට ලැබෙන්නේ. මේ අනුරාධපුරයේ තිබුණ සඳකඩ පහනේ කැටයම් කලාවට වඩා වෙනස් මුහුණුවරක් මේ සඳකඩ පහනේ කැටයම්වල දක්නට ලැබෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි අපි දැන් කතා කරා දෙවෙනි තීරුවේ තියෙන සත්තාවලි අනුරාධපුර යුගයේ. සත්තාවලි ඇත්හස් ගවස් සිංහ කියන සතුන් හතර දෙනා තමයි අනුරාධපුර යුගයේ දෙවෙනි තීරුවේ ඉන්නේ. නමුත් පොළොන්නරු යුගයේ වෙනකොට මේ සත්තාවලි සත්ත්ව රූප පෙළියෙන් ගව රූපය ඉවත් වෙලා තිනවා. අපිට දක්න ලැබෙනවා ඒ සඳකඩ පහන තුල ගව රූපය ඉවත් වෙලා. සමහරක් ස්ථානවල සඳකඩ පහනවල සිංහ රූපත් ඉවත් වෙච්ච අවස්ථා තියෙනවා. මෙතන විශේෂත්වය වන්නේ පොළොන්නරුවේ පැවති Hindu ආගමික වාතාවරණය. මේ සඳහා බලපෑ බව අපිට අවබෝධ කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් Hindu ආගම අනුව ගවයා ශිව දෙවියන්ගේ වාහනය ලෙස තමයි සැලකෙන්නේ. අපි නන්දි ගවයා කියලා නම් කරනවා Hindu ආගමේ. මේ පූජනීය වස්තුවක් හැට තමයි නන්දි ගවය නම් වෙන්නේ. අංක දෙක දන්න ශිව දේවාල තුල මේ නන්දි ගව රූපය අපිට දක්නට ලැබෙනවා. ඒ නිසා ඔවුන්ගේ පූජනත්වයේ සංකේතයක් නිසා වෙන්න ඇති මේ Hindu බලපෑමත් එක්ක පොළොන්නරු යුගයේදී මේ සත්ත්ව පේළියට ගව රූපය ඉවත් වෙනවා. ඉවත් වුණාට මේ සත් ගව රූපය කණුවක, මේ කියන්නේ ව්‍යාජ කුළුණක් මත මේ ගව රූපය නිර්මාණය වෙනවා. කියන්නේ මුරගල ආසන්නේ ඒ පොළොන්නරු යුගයේදී අපිට දක්න ලැබෙන ලක්ෂණයක්. ඊළඟට මේ සත්ත්ව පේළිය කැරකෙන්නේ දක්ෂිණාවෘතව එක පිටුපස එක යන ආකාරයෙන් තියෙන්නේ. නමුත් මේ නිර්මාණය සතුන් හතර දෙනා ගව රූපය ඉවත් වුණත් පස්සේ ගව රූපයන් වෙන් වෙන් තීරුවලට ගමන් කරන අයුර කැටයම් කරලා තිනවා. එතකොට අපි පොළොන්නරු යුගයේ සඳකඩ පහනේ ආකෘතිය පිළිබඳව බැලුවොත් පළවෙනි තීරුවේ තියෙන්නේ ගිනිසිලුව. එතකොට දෙවෙනි තීරුවේ හංසාවලිය. දෙවෙනි තීරුවට ආවේ සත්ත්ව රූප පෙළනේ අපිට විසෝමාලිකේ සඳකඩ පහනේ දක්න ලැබෙන්නේ. නමුත් පොළොන්නරු යුගයේ සඳකඩ පහනේ දක්න ලැබෙන්නේ හංස පෙළි. ඊළඟට තුන්වෙනි තීරුවේ තියෙන්නේ එකිනෙකට වෙනස් සිවිලින් ගමන් කරන ඇත් රූප පෙළියක්. ඊළඟ හතරවෙනි තීරුවේ තියෙන්නේ අශ්ව රූප, ඒ කියන්නේ අශ්වෙන්ගේ රූප, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගමන් කරන ඉලස පැන පැන යන ඉරියව්වක් දැක්වෙන ඉරියව්ක වගේ තමයි තියෙන්නේ මේකේ. ගමන් කරන ඉරියව්සයක් දැක්වෙන අස්ත රූප පෙළක් නිර්මාණය කරලා තියෙනවා. පස්වන තීරුවේ තමයි අර ශෛලගත ලියවැල නිර්මාණය වෙලා තියෙන්නේ. අර්ධපත්මය එහෙම්ම තියෙන හැබැයි මේ සඳකඩ පහනෙත් අර්ධපත්මයට අර්ධයට වඩා ටිකක් වැඩියෙන් කැටයම් කරලා අපිට දක්නට ලැබෙනවා. එතකොට ඒක ඒ වගේම මදක් ඉහළට වෙන්න දක්වා තීමේ තවත් වැදගත් කරුණක් හැටියට අපිට සලකන්න පුළුවන්. එතකොට පොළොන්නරු යුගයේ වටිනාකමින් වැඩි ඉහළ සඳකඩ පහන අපිට හමු වෙන්නේ වටදාගේ සඳකඩ පහන. ඒ වගේම පොළොන්නරු යුගයේදී අපිට හමු වෙනවා සඳකඩ පහන් කිරිවෙහෙරදී, බද්ද සීමා මාලකයේ වැනි තැන්වලදී පොළොන්නරු යුගයේ සඳකඩ පහන් දක්නට ලැබෙනවා. ඊට අමතරව අපි දැන් ඔන්න යුග දෙකක කතා කරා. අනුරාධපුර යුගයේ සඳකඩ පහන, පොළොන්නරු යුගයේ සඳකඩ පහන. මේ දෙකේ ආකෘතිමය අස්සේ වශයෙන් කැටයම් වල වෙනස්කම් අපි දැන් අවබෝධයක් ලබා ගත්තා. ඊට පස්සේ අපිට දැන් හම්බ වෙන ඊළඟ යුගයේ තමයි මහනුවර යුගය. දැන් අපි කතා කරපු අර්ධ කවාකාර හැඩේ දෙක අනුරාධපුර යුගයේ සහ පොළොන්නරු යුගයේදී දක්නට ලැබුණත් ආකෘතිමය හැඩේ ආකෘතිමය වශයෙන් කියන්නේ හැඩේ වෙනසක් පූර්ණ වෙනසකට ලක් වෙනවා මහනුවර යුගයේ සඳකඩ පහන. මේ අර්ධ වෘත්තාකාර හැඩය වෙනස් වෙලා ත්‍රිකෝණාකාර හැඩයකට පත් වෙනවා මහනුවර යුගයේදී. ඒ වගේම මේ ත්‍රිකෝණාකාර හැඩය තුල අර තීරු වශයෙන් සටහන් කරන්න බෑනේ. ඒකත් අයින් වෙනවා. තීරු වශයෙන් සටහන් කරන්න බැරි නිසා ඒ කොටසත් අයින් වෙලා අර්ධ ත්‍රිකෝණාකාර කොටසේ මැද අර්ධ පත්මයේ වෙනුවට හරි මැද පූර්ණ පත්මයක් නිර්මාණය වෙනවා. මේ පූර්ණ පත්මයේ නිර්මාණය වුණෙන් පස්සේ ඉතුරු පසුතලයේ අර සත්ත්ව රූප යදුන වෙනුවට ලියවැල් රටාවක් අපිට මහනුවර යුගයේ සඳකඩ පහනේ දක්නට ලැබෙන සත්ත්ව රූප අයින් වෙලාම ගිහිල්ලා තියෙනවා. ඒ අනුව මේ සඳකඩ පහන හැඩේ තව ටිකක් වෙනස් වෙනවා. පියගැට පෙළට සම්බන්ධ වෙන ස්ථානයේ අධිකමාරක පවන පළල් තීරුවක් මේ ත්‍රිකෝණාකාර කොටසට එකතු වෙනවා. මේ පළල් ත්‍රිකෝණාකාරයට එකතු වෙන මේ අධිකමාරක වගේ කොටසේ තමයි ආරම්භන ලියවැල තමයි මධ්‍ය ඇති පත්මය වටා ගමන් කරන අයුරින් නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මහනුරුගේ සඳකඩ පහනේ අපිට අර්ථාන්විත බව අඩු වුණත් කලාත්මක අටින් ඉහළ සඳකඩ පහනක් අපිට මහනුරුගේ දක්නට ලැබෙනවා. හොඳම මහනුරුගේ හොඳම සඳකඩ පහන අපිට දක්නට ලැබෙන්නේ දළදා මාලිගයේ සහ හඟුරංකිත පොත්ගුල් විහාරයේ සඳකඩ පහන් අපිට මහනුරුගේ පිළිබඳ මහනුරුගේ යුගයේ හැඩේ පිළිබඳ අවබෝධය ලබා ගන්න අපිට ওই සඳකඩ පහන් තියෙනවා. ඊට අමතරවත් අපිට දක්නට ලැබෙනවා ඔය අවබෝධය ලබා ගන්න මහනුරුගේ දෙගල්දොරු විහාරයේ සඳකඩ පහන තියෙනවා. මහනුවර දම්බරා දේවාලයේ සඳකඩ පහන තියෙනවා. මහනුවර විෂ්ණු දේවාලයේ සඳකඩ පහන තියෙනවා. මේ ත්‍රිකෝණාකාර හැඩය ගත්ත සඳකඩ පහන් දක්නට ලැබෙනවා. එතකොට අපි දැන් සඳකඩ පහනේ විකාශනය පිළිබඳව දූල පුතාලට අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම හිතෙනවා. අපි නැවත පොඩි මතක් කිරීමකත් අනුරාධපුරයේ සඳකඩ පහනේ වෘත්තාකාර හැඩය තියෙනවා, තීරු වශයෙන් වෙන් වෙලා තියෙනවා. පොළොන්නරුවේ සඳකඩ පහනේ වෘත්තාකාර හැඩය අර්ධ වෘත්තාකාර හැඩය තියෙනවා. ඒකේ තීරුවටෙන් වෙන් වුණාට සත්ත්ව රූප වෙන් වෙන සටහන් වෙනවා. මහනුරුගේ මේ දෙකම වෙනස් වෙලා ත්‍රිකෝණාකාර හැඩයකට පත් වෙනවා. අපිට ඊළඟට දාගැබවට තියෙන කලාකෘති වලින් පියගැට පෙළවට තියෙන කලාකෘති වලින් ඊළඟට අපිට හම්බ වෙන්නේ මුරගල. මුරගල් පඩිපෙළේ දෙපැත්තේ යන මුරගල් දෙකක් තියෙනවා. මේ මුරගල් දෙක සඳකඩ පහන දෙපැත්තේ නිර්මාණය වෙච්ච වැදගත් කලා ලක්ෂණ තියෙන නිර්මාණයක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. මේ මුරගල අපිට යෙදන්නේ ආරක්ෂාව පිළිබඳ සංකල්පයක් කියලා පැරණි පොත්පත්වල සටහන් වෙනවා. ඒ වගේම මේ මුරගල්ට විවිධ නම් සටහන් වෙනවා. අපි අර සඳකඩ පහන්ට නම් කිව්වා වගේ මේ මුරගල්ටත් විවිධ නම් තියෙනවා. නාගශිලා කියලා තියෙනවා, අරක්ගල කියලා තියෙනවා, ආරක්ෂා ගල කියලා තියෙනවා. විවිධ නම් වලින් මේ මුරගල හඳුන්වලා තියෙනවා. අනුරාධපුර යුගයේ අපිට මුරගලේ විකාශන අවස්ථා කීපයක් දක්නට ලැබෙනවා. මේ විකාශන අවස්ථා ලෙස කැටයම් රහිත මුරගලක් නිර්මාණය වෙනවා ඉස්සෙල්ලාම, ඊළඟට පුන් කලස් සහිත මුරගල නිර්මාණය වෙනවා, නාග රූප සහිත මුරගලක්, ඊළඟට නා රජු සහිත මුරගලක්, අපි දිසාපාලකවරුන් කියනවා නා රජු සහිත මුරගලක් නිර්මාණය වෙනවා. ඒ වගේම තවත් ස්ථානවල තියෙනවා මේ දිසාපාලකවරුන්ගේ සහ භාර්යාවන් දැක්කෙන කැටයම් සහිත මුරගලක් විකාශන අවස්ථාද අපිට දකින්න ලැබෙනවා. මේ මුරගලේ මුල් අවධිය කැටයම් රහිතයි. මුල් හැඩය සාමාන්‍යයෙන් අපි සටහන් කරොත් පලිහක වගේ හැඩයක් තමයි මේ මුරගලේ දක්න ලැබෙන්නේ. කැටයම් රහිත මුරගලක් අපිට උදාහරණයකට ගත්තොත් බිනසවැටිය ස්තූපයේ දකින්නට ලැබෙනවා. ඒ වගේම මිහින්තලේ කොටනැගිලි අතරද කැටයම් රහිත මුරගල් අපිට දක්නට ලැබෙනවා. මේ මුරගල නැමැති ගල්පූරුව, ඊළඟට මේ මුරගල ගල්පූරුවට එකතු වෙනවා කැටයම්. මුලින් ඊට පස්සේ එකතු වෙන්නේ ඊළඟට මුල්වට දෙන්නේ පුන් කලස. මේක පූර්ණ ගැටය ලෙස හඳුන්වනවා. මේක යෙදීමේ අපි දන්නවා මුර පුන් කලසක් යෙදීම සංකේතවත් වෙන්නේ සෞභාග්‍ය සංකේත හැටියට තමයි පුන් කලස යෙදෙන්නේ. මේ ඉස්සෙල්ලාම ඉදිවිච්ච මුරගලේ රේඛා සටහනක් පමණයි නිර්මාණය වෙන්නේ මේ පුන් කලසේ. පසුව අල්ප උන්නතව මතු කරලා ඉත අලංකාරයක් නිර්මාණයක් බවට මේ පුන් කලස් සහිත මුරගල පත් වෙනවා. අපිට මේ පුන් කලස් සහිත මුරගල දකින්න පුළුවන් කුට්ටම් පොකුණ ආශ්‍රිතව දකින්න පුළුවන්, ඉසුරුමුණි විහාර ආශ්‍රිතව මේ මුරගල දක්නට පුළුවන්. ඊළඟට අපිට මුරගලේ තවත් අවස්ථාවක් දක්නට ලැබෙනවා බහිරව රූප. දූල පුතා ලහලා ඇති බහිරව රූප කියන්නේ මොනවාද කියලා, බඩ මහත ඉතා කොට අතේ සිල්ලර වලින් වගේ හැදිච්ච කෝටුවක් තියාගෙන ඉන්න ඉතා කොට මිනිසෙක් දැක්වෙන රූපයක්. මේක මුරගල. මේ බහිර රූපය නිර්මාණය කිරීමේ අරුත තමයි ආරක්ෂාව පිළිබඳ ඔවුන්ගේ ආරක්ෂාව මේ සඳහා ලැබෙනවා කියන අරුතෙන් තමයි මේ මුරගල නිර්මාණය කරලා තියෙන්නේ. මේ පිළිබඳවත් තියෙනවා සෞභාග්‍යයේ හෙවත් ධනේට අධිපති කුවේරයට නිදාන නවයක් තිබුණා කියලා විශ්වාස කෙරෙනවා. මේ නිදාන නමෙන් නිදාන දෙකක් පත්ම සහ සංඛ යනුවෙන් හඳුන්වනවා. එතකොට මේ නිදානද ආරක්ෂා කරන්න වශයෙන් සැලකෙන යක්ෂ සේවකින් දෙදෙනා හඳුන්වන පත්ම නිදි සහ සංඛ නිදි. ඒ වගේ මේ පත්ම නිදි සහ සංඛ නිදි දැක්වෙන මේ කුවේරයාගේ අතවැසියන් දෙදෙනා දැක්වෙන මුරගල් දෙකකුත් අපිට දක්නට ලැබෙනවා පළමුවන විජයබා රජමාලිගේ ඉදිරිපිට. මේ සංඛ නිදි සහ පත්ම නිදි අපිට අඳුර ගන්න පුළුවන් ලේසි ක්‍රමයක් තියෙනවා. පත්ම නිදි කියන මුරගලේ ඔහුගේ හිස මත තියෙනවා පත්මයක නිලුම් මලක හැඩයක්. ඊළඟට සංක නිදි කියන මුරගලේ තියෙනවා හක් ගෙඩියක හැඩයක්. ඒ අනුව අපිට මේ සංක නිදි සහ පත්ම නිදි කියන මුරගල් අඳුර ගන්න පුළුවන්. ඊට අමතරව බහිර රූප දැක්වෙන මුරගල් තියෙනවා, ඉසුරුමුණී තියෙනවා, අභයගිරි විහාරයේ තියෙනවා. ඒ වගේ ස්ථානවල මේ අපිට මුරගල් දක්නට ලැබෙනවා. ඒ වගේම තවත් මුරගලක් අපිට නිර්මාණය වෙනවා දකින්න ලැබෙනවා, නාග රූප සහිත මුරගලක්. මේ නාග රූප සහිත මුරගල් දක්නට ලැබෙනවා අවුකන විහාරයේ දක්නට ලැබෙනවා, මැදිරිගිරි විහාරයේ දක්නට ලැබෙනවා. මේ නාග රූපවල පහේ නාග රූප දක්නට ලැබෙනවා, පෙන හතේ නාග රූප දක්නට ලැබෙනවා. මේ ඊළඟට අපිට අනුරාධපුර යුගයේ නා රජු සහිත මුරගලක්, ඒ කියන්නේ ඉතාමත් අලංකාර වූ මුරගලක් අපිට ඊට පස්සේ දක්නට ලැබෙනවා. මේ මුරගල දක්නට ලැබෙන සමයේ ක්‍රිස්තු වර්ෂ, ඒ කියන්නේ සිංහල කැටයම් කලාවේ ඉතා උසස්ම මට්ටමක තිබුණු අවධියක් හැටියට සැලකෙනවා ක්‍රිස්තු වර්ෂ 9 වන සියවස. ඒ සියවසේදී නිර්මාණය වුණා කියලා තමයි හිතෙන්නේ මේ නා රජු සහිත මුරගල. මේ නා රජු සහිත අපිට හොඳම මුරගල දක්නට ලැබෙන්නේ රත්න ප්‍රාසාදයේ මුරගල. ඒ රත්න ප්‍රාසාදයේ මුරගලේ ඉහළ කොටස වෘත්තාකාර වූ හැඩය කැටයමින් යුක්තයි. මේ කැටයම වෘත්තාකාර කැටයමක්, ඒකේ වියාල රූප තියෙනවා. හැඩය ඉතාමත් කලාත්මකයි. ඒ වගේම මේ මුරගලේ තියෙනවා තවත් ව්‍යාජ කුළුණක්, ඒ කුළුණෙත් ඇත් රූපයක් නිර්මාණය කරලා තියෙනවා. ඊට අමතරව අපිට දක්නට ලැබෙනවා මුරගලේ යුගල රූප තියෙන මුරගල්. දිසාපාලකවරුන් දැක්වෙන මුරගල්, යුගල රූප තියෙන මුරගල්. ඒ මුරගල්වල දක්නට ලැබෙනවා දිසාපාලකවරුන් සහ භාර්යාව දැක්වෙන මුරගලුත් අපිට හමු වෙලා තියෙනවා. යුගල රූප මුරගල් අපිට මහසෙන් මාලිගයේ දක්නට ලැබෙනවා. ඊළඟට දෙමට මල් විහාරේ මේ මුරගල් අපිට දක්නට ලැබෙනවා. ඒ එක්කම අපිට මුරගලේ විකාශනය වන අවස්ථාවල් නැවත මතක් කරොත් කැටයම් රහිත අර්ධ කවාකාර ගල් පෝරුව, ඊළඟට පුන් කලස් සහිත මුරගල, ඊළඟට නා රූප සහිත මුරගල, ඊළඟට බෛර රූප සහිත මුරගල, ඊළඟට නා රජු සහිත මුරගල වගේ ඒ වගේ අවස්ථාවල් විකාශනයේ අවස්ථාවල් අපිට කීපයක් නම් කරගන්න පුළුවන්. ඒ මේ විල කලාත්මකතින් අනූන ඉතාමත් අලංකාර වූ නිර්මාණය හැපිට සැලකෙන්නේ අනුරාධපුරයේ රත්න ප්‍රාසාදයේ මුරගල. මේ මුරගලේ සියලුම මේ අපි කතා කරපු නයි පෙන සහිත නයි පෙන තියෙනවා, ඊළඟට බෛර රූපේ තියෙනවා, පුන් කලසේ තියෙනවා, අතේ බල් දිනාවක් තියෙනවා. ඒ හැම එකක්ම එකතු කරලා ඉතා තිබංගී ඉරියව්වෙන් යුක්ත මුරගලක් අපිට දක්නට ලැබෙනවා අනුරාධපුරයේ රත්න ප්‍රාසාදයේ. එතකොට දුවේ පුතේ, අපි දැන් කතා කරා සඳකඩ පහන ගැන කතා කරා, ඊළඟ දාගවර කලාකෘති වල සඳකඩ පහන, ඊළඟ සඳකඩ පහනත් එක්ක තියෙන දෙපැත්තේ තියෙන මුරගල් දෙක. එතකොට මේ මුරගල් දෙකේ මම හිතන්නේ මේ පිළිබඳව ඔයගලන්ට දුවලා පුතාලට අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. අපිට මේ මුරගලේ විකාශන අවස්ථාවල්, ඒ වගේම සඳකඩ පහනේ විකාශනය වෙන අවස්ථාව අපිට රූප සටහන් මගින් ඇඳලා මතක තියාගන්න පුළුවන්. අපිට අර්ධ කවාකාර හැඩයකට ගොඩු කරගත්තොත් සඳකඩ පහන නම් කරගන්න පුළුවන්. අනුරාධපුර යුගයේ පොළොන්නරුව යුගයේ සඳකඩ පහන් දෙක නම් ත්‍රිකෝණාකාර හැඩයක් තියෙන්නේ මහනුරුගේ. ඒ වගේ මුරගලේ විකාශනය අපිට කතා කරොත් මුරගලේ ඉස්සෙල්ලාම තියෙන්නේ කැටයම් රහිත මුරගලක්, ඊළඟට පුන් කලස් සහිත මුරගල, ඊළඟට නාරු රූප සහිත මුරගල, ඊළඟට බෛර රූප සහිත මුරගල, ඊළඟට නා රජු සහිත මුරගල කියලා අපිට නම් කරගන්න පුළුවන්. එතකොට දුවේ පුතේ අපිට මේ දැන් අපි ඔන්න දෙකක් ඉවර කරා. ඊළඟට තව තියෙනවා අපිට ඒකම පරිපෙළ සම්බන්ධ වෙලා, පීකට පෙළ සම්බන්ධ වෙලා අපිට තවත් එකක් නිර්මාණයක් තියෙනවා, කොරවක් ගල කියලා. මේ කොරවක් ගල අපිට දුවල පුතාලා දැකලා ඇති චෛත්‍යයක්, එහෙම නැත්නම් දළදා මාලිගයට හරි චෛත්‍යයකට හරි වෙන පූජනීය ස්ථානයකට පිවිසෙන පලිපෙළ දෙපැත්තේ තියෙනවා අත්තටවල් දෙකක්. අපි අල්ලගෙන යනවා නැමිලා නිකන් ඒක අලි හොරි කිය හොඳ වෙලක් වගේ ලිය වෙලක් මේ වෙලින් පටන්ගෙන නැමිලා ඇඹරිලා ගිය නිර්මාණයක් අපිට දක්න ලැබෙනවා. අපි මේ අත්තට අල්ලගෙන තමයි පලිපෙළ ඉහළට නගින්නේ. මේක අපි හඳුන්වනවා කොරවක් ගල. අතීතේ කර වක් ගල කියලාත් කියනවා, කර අත් ගල කියලාත් කියනවා, කෛරේරු ගල කියලාත් කියනවා, කයි යෝරු ගල කියලාත් විවිධ නම් වලින් මේ කොරවක් ගල හඳුන්වලා තිනවා. එතකොට දුවේ පුතේ මේ කොරවක්ගලේ අනුරාධපුර යුගයේදී ඊළඟට පොළොන්නරි යුගයේදී මේ කොරවක්ගල් මහාවීර පස්සේ මහනුවර යුගයේදී මොන කොරවක්ගල් දක්නට ලැබෙනවා. මේ කොරවක්ගල් සමහර කොරවක්ගල් ගලේ නිර්මාණය කරලා තිනවා, සමහරක් ගල් ගඩොලින් සහ හුණුබදාමේ නිර්මාණය කරලා තිනවා. මේකත් හැඩයක් තියෙන පූර්වයක්. දෙපැත්ත පඩි පෙළට සම්බන්ධ පිය ගැට පෙළට සම්බන්ධ වෙලා තියෙන පූර්වයක්. මේකේ තියෙන කැටයම් කාලය අනුව කාලානුරූපව මේ වෙනස්කම් මේකේ දක්නට ලැබෙනවා. අපිට අර අනුරාධපුර යුගයේ පොළොන්නරි යුගයේ මහනුවර යුගයේ දක්නට ලැබෙන මුරගලේ ඒ වගේම සඳකඩ පහණිත් ඇතිවෙච්ච වෙනස්කම් මේ කොරවක්ගලේ දක්නට ලැබෙනවා. ඒකේ මුල් කාලයේදී කැටයම් රහිත අත්යට වගේ එකක් තමයි තිබුණේ. මේ අත්යටට යටින් පස්සේ කාලෙක කැටයම් එකතු වෙන්න ගත්තා. මේ අත්යටට යටින් අතිගල් පූර්වේ කැටයම් එකතු වෙන්න ගත්තා. මේ අත්යට මකර කටකින් විහිදෙන ලියවැල් වලින් සමන්විත නිර්මාණයක් වෙන්න ගත්තා. ඊළඟ සමහරක් ඒවා ඇතුකුගේ සොඬ වැලකින් වගේ හැඩයකින් නිර්මාණය වෙන්න ගත්තා. ඒ වගේ මේ ගල්පූරේ කොටස් විවිධ වූ නිර්මාණ වලින් සැරසිලීමට අපේ අතීතයේ ශිල්පීන් සමත් වුණා. ඒ වගේම මේ සැරසිලි සඳහා පුන්කලස් යොදාගත් අවස්ථාද අපිට උදානෙට අබේගිරි විහාරයෙන් අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම මේකේ ඇත් රූපයක් යොදාගත් අවස්ථාවක් ඉසුරුමුණියෙන්ද, සිංහ රූපය යොදාගත් අවස්ථාවක් පොළොන්නරුව වටදාගෙන්ද අපිට හමු වෙලා තියෙනවා. මේ ලියවැලට පහලින් ඇතුළත කොටසේ දිසාපාලකවරුන්ගේ බිරිඳ සහ වාමන කතුන් දෙදෙනෙක් දැක්වෙන කොරවක් ගලක් අපිට හම් වෙලා තියෙනවා. ලංකා තිලක පිළිමගේ දොරටුවෙන් මේ කොරවක් ගල අපිට දක්නට ලැබිලා තියෙනවා. ඒ වගේම කලාත්මක බවින් ඉතා උසස් කොරවක් ගලක් අපිට දක්නට ලැබෙනවා බිසෝමාලිගයේ සහ රත්න ප්‍රාසාදයේදී. අපිට මේ කලාත්මක බවින් උසස් කොරවක් ගලක් දක්නට ලැබෙනවා. ඒ වගේම මකර රුවක් වෙනුවට ඇත් රූපය යොදාගත් අවස්ථාවක් අපිට දක්නට ලැබෙනවා දබදෙනිය රජමහා විහාරයේ ඇත් රූපයක් යොදාගත් අවස්ථාව. ඒ වගේම මේ කොරවක් ගලට ගජසිංහ රූපයක් එකතු වෙච්ච අවස්ථාවක් අපිට ලංකා තිලකේ ගඩලාදෙනිය වගේ විහාරවලදී දක්නට ලැබෙනවා. මහනුවර යුගයේදී මකර කටින් ලියවෙන, අපි කියවනේ මකර කටින් අත්‍යන්තර මකරෙක්ගේ ස්වරූපයෙන් තමයි පටන් අරගෙන ඒකින් ඊට පස්සේ අර ලියවැල තමයි මුරගල සහ සම්බන්ධ වෙන්නේ. මේක මහනුවර යුගයේදී අර මකර කටින් නික්මින ලියවැල වෙනුවට ඇත් සොඬ වැලක් සහිත කොරවක් ගලක් නිර්මාණය වෙනවා. ඒ වගේම මේ කොරවක් ගල අපිට දක්නට ලැබෙනවා වේළුවනාරාමේ, කිරිවෙහෙර, ඒ වගේම ලංකා තිලකය, ඒ වගේම වටදාගේ, ඒ වගේම බද්ද සීමා ප්‍රාසාදේ, රාජ්‍ය වෛශ්‍ය භුජංග මණ්ඩපය ආදී තැන්වල මේ කොරවක් ගල අපිට හමු වෙලා තියෙනවා. එතකොට දේපුතේ අපි දැන් දන්නවා කොරවක් ගල කියන්නේ මොකද්ද කියලා. කොරවක් ගල කියන්නේ මුරගලට සම්බන්ධ වෙච්ච ගල්පූරුවක්. මේකත් කැටීමෙන් යුක්තයි. අනුරාධපුර යුගයේ පොළොන්නරි යුගයේදී වෙනකොට මේ කැටයම් වලින් ඉතා අලංකාර වූ නිර්මාණයක් බවට පත් වෙනවා. ඒ වගේම අපි දැන් කතා කරා මුරගලේ විකාශනේ, සඳකඩ පහණේ විකාශනේ, මුරගලේ විකාශනේ, ඊළඟට කොරවක් ගලේ විකාශනේ. මේ අපිට මේ මුරගල ඊළඟට සඳකඩ පහණ මේ හැම එකටම සිංහල කලාකරුවන්ගේ තිබ්බ දක්ෂතාවය, ඔවුන් ඒ හැම දෙයකටම පුන් කලස් හේදුවා, නයිපෙනේදුවා, බෛර රූපේදුවා, විවිධ කලා අංගයන් මේ සඳහා යොදාගත් අවස්ථාවක්, ඇත් රූපය යොදාගත් අවස්ථාවල්, ඒ වගේම මකර රූපය යොදාගත් අවස්ථාවල් අපිට දක්නට ලැබෙනවා. ඊළඟට මේ කොරවක් ගල සම්බන්ධ වෙන්නේ සඳකඩ පහනත් එක්කම සම්බන්ධ වෙන්නේ පියගැට පෙළට. මේ පියගැට පෙළ අපි හඳුන්වනවා සෝපාන පන්තිය කියලා. මේ පියගැට පෙළ ගලෙන් නිමවලා තියෙන්නේ. ඊළඟට කැටයම් සහිතව සහ රහිතව මේ පියගැට පෙළවල් නිර්මාණය වෙනවා. දැන් අපිට ඉතාමත් දිග පඩි පෙළක් තියෙනවා නම් ඒ පඩි පෙළට කැටයම් දාන්න බෑනේ. එතකොට ඒක කැටයම් රහිත පඩි පෙළක් හැටියට නිර්මාණය වෙන්නේ. දැන් කන්දක් වගේ නගින්න ගියාම ඒ කන්දේ පඩි පෙළකට කැටයම් බොහෝ දුරට අඩුයි. නමුත් කැටයම් අපිට දක්න ලැබෙනවා පූජනීය ස්ථානවලයි, ඓතිහාසික ගොඩනැගිලි ආශ්‍රයෙන්. මේ බොහෝ දුරට මේ පඩි පෙළේ පය ස්පර්ශ වෙන තැන කැටයම් නැහැ. මේකේ තියෙන්නේ සිරස් මූණතේ තමයි අපිට කැටයම් දක්නට ලැබෙන්නේ. බොහෝ දුරට කැටයම් දක්නට ලැබෙන්නේ පඩි 8ක් වගේ තියෙන ස්ථානවල තමයි මේ කැටයම් දක්නට ලැබෙන්නේ. බොහෝ මේකේ මේ පිළිමදවත් අර්ථකථනය කරන තියෙන මේ පඩි 8ක් තියෙන එකේ කැටයම් කරලා තියෙන නිසා ඒක ආර්ය අෂ්ටාංග මාර්ගයේ සිහිගන්වන අයුරින් කැටයම් කරලා තියෙනවා කියලා පුරායි දක්වම සහ සිටියේ සෙන්රත් පන්විසා සූරියන්ගේ පොත්පත්වල සඳහන් වෙනවා. මේ පඩිපිලෙත් පඩි 8ක් තියෙනවා නම් මේ පඩිපිලෙත් එහි ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ කියලා. ඒ වගේම වාමන රූප මේ පඩිපිලෙ දක්නට ලැබෙනවා. අනුරාධපුරේ මහසෙන් මාලිගයේ ඒ වගේම බිසෝ මාලිගයේ පේ ගැට පෙළවල් තුල මේ වාමන රූප අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම මහනුවර විෂ්ණු දේවාලයේ අර පෑගෙන කොටස නෙවෙයි සිරස් මුහුණු වලට කිනිකට වෙනස් අලංකාර ලියවැලක් සටහන් කරලා තියෙන එක මැදේ ඉඳන් දෙපසට බෙදින යන අයුරින් තමයි මේ විෂ්ණු දේවාලයේ පී ගැට පෙළේ නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට දුවේ පුතේ අපි දැන් සලපතල මළුවත් එක්ක තියෙන අපි නගින්න කිට්ටු වෙනකොට තියෙන පී ගැට පෙළේ තියෙන කලා නිර්මාණ දාගැබට තියෙන කලා නිර්මාණවල අපි කොටස් කීපයක්ම කතා කරා. එතකොට මේ කොටස් නැවත මතක් කිරීමක් කරොත් සඳගඩ පහන මුරගල කොරවක්ගල පීගැට පෙළ මේ පීගැට පෙළ අපි සෝපාන පන්ති කියලත් හඳුන්වනවා. ඊට අමතරව මේකේ පරිපෙළ අපි නැගලා ආපුවම මළුවට මළුවේ තියෙන තව ඉතාමත් කලාත්මක නිර්මාණයක් දොළපතල දැකලා ඇති වාහල් කඩකින නිර්මාණය. මේ වාහල් කඩකින නිර්මාණය විශාල ස්තූපවල අපිට දක්නට ලැබෙනවා. සතර පැත්තේ හතරක් තියෙනවා. මේ වාහල් කඩ සතර දිසාවට සම්බන්ධ වෙලා නිර්මාණය වුණ නිසා මේක වාහල්කඩ ලෙස හඳුන්වනවා. ඉතින් අතීතයේදී මේ වාහල්කඩ ලංකාට ආවෙනික නිර්මාණයක්. ඒ වගේම මේක අතීතයේදී හඳුන්වලා තිනවා ආදිමුක්ක කියලා හඳුන්වලා තිනවා, අයික්ක කියලා හඳුන්වලා තිනවා, ආයක කියලා හඳුන්වලා තිනවා. ඒ වගේ විවිධ නම් වලින් හඳුන්වලා තිනවා. ඒ වගේම ලංකාට බුදුදහම ගෙන ආපු මිහිඳු මාහිමියන්ගේ අනුශාසකත්වයෙන් තමයි සාංචි ස්තූපේ විහාරයේ සාංචි කලා සම්ප්‍රදාය අනුව ඒකී ආභාෂය අනුව තමයි දේශී ස්තූප නිර්මාණයට ආරම්භයේ අත්තිවාරම වැටෙන්නේ. නමුත් ඒ කාල සීමා වෙනකොට මේ වාහල්කඩ නිර්මාණය වෙන්නේ නැහැ. වාහල්කඩ ඒ කාලෙ වෙනකොට දක්න ලැබෙන්නේ පස්සේ පසු කාලීනව එකතු වුණු අංගයක් තමයි මේ වාහල්කඩ. විශාල දාගැබ් සඳහා එකතු වෙච්ච අංගයක් හැටියට තමයි මේ වාහල්කඩ සැලකෙන්නේ. වාහල්කඩවල පහළ කොටස ගල් වලින් කරලා තියෙන්නේ. ඊළඟට ගඩොල් වලින් ඉහළ කොටස නිර්මාණය කරලා තියෙනවා. ප්‍රතිය ගැන කතා කරොත් මේ වහල් කඩ දෙපැත්තේ තියෙනවා ශෛලමය ගල් කණු දෙකක්. මේ කණු මත නිර්මාණයක් තියෙනවා සතර දිසාවන්ට දැක්වෙන අයිරින්, සතර දිසාවන් නිරූපණය වෙන අයිරින් නිර්මාණය වෙච්ච සත්ව රූප පෙළක්. ඒ සත්ව රූප පෙළේ අපි ගත්තොත් එහෙම සත්ව රූප ඒ හතර පැත්තේ තියෙනවා. එක පැත්තක තියෙනවා සතුන්, එක පැත්තක ඉන්නවා ඇතා, ඉන්නවනේ අනිත් පැත්තේ අශ්‍රයා, ගවයා, සිංහයා. ඒ වගේ සත්ත්ව රූප මේ කණු මත නිර්මාණය කරලා තියෙනවා. මේ වාහල්කඩේ කණු මත නිර්මාණය කරලා තියෙනවා. සටහන් කරගමු අපි. ඇතා නැගෙනහිර දිශාවට, ඊළඟට අශ්‍රයා බස්නාහිර දිශාවට, ගවයා දකුණු දිශාවට, සිංහයා උතුරු දිශාවට. ඒ අනුව තමයි මේ සත්ත්ව රූප වාහල්කඩේ කැටයම් කරලා තියෙන්නේ. ඒ වගේම වාහල්කඩ කැටයම් වල වාහල්කඩ මූණත කොටස් පහකට කඩලා තියෙන්නේ. මේ මූණත් වල තිරස් අතර විහිදෙන බොරදම් තීරු හැටියට තමයි තියෙන්නේ. මේ තීරු වල තියෙන වාමන රූප, හංස පේලි දැක්වෙන රූප, ලට ඇත් රූප, එවිනිව් කැටයම් වලින් ඉත අලංකාර උඩ කොටස බොහෝදුරට විමාන දේව රූප, බුද්ධ රූප තැන්පත් කර කියලා තමයි මතක් තියෙන්නේ. සමහරක් මේ පරණ වාහල්කඩ වලල කඩාගෙන උඩ කොටස ගැඩලුවින් බැඳපු නිසා කඩාගෙන වැටලා තියෙන නිසා උඩ කොටසේ තියෙන කැටයන් විනාශ වෙලා තිබුණත් පහළ කොටස් වල වාමන රූප තියෙනවා, හංස රූප, ඇත් රූප අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම මේ කණුවල, මේ ගල් කණුවේ අල්ප උන්නතව කැටයම් කරන ලද කල්පෘක්ෂයක් අපිට දක්නට ලැබෙනවා. මේ කල්පෘක්ෂය වාමන රූපයක් වාමනෙක් හිස මත තබාගෙන ඉන්න පුන් කලසකින් විහිදින අයුරින් තමයි, කියන්නේ එතනින් පටන් ගන්න අයුරින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ කල්ප වෘක්ෂය. ඒ වගේම මේ වාහල්කඩ වල අපිට දක්නට ලැබෙනවා මිරිසවැටිය, අභේගිරිය, චේතවනාරාමේ වගේ ස්ථානවල වාහල්කඩ දක්නට ලැබෙනවා. අපිට ලංකාවේ ඉපෙරනිතම කලාත්මක අතින් අනුන වහල්කට අපිට සැලකෙන්නේ බිහින්තලේ කණ්ඩක චෛත්‍යයේ නැගෙනහිර වහල්කඩ. මේ වහල්කරේ අපිට අර ඇත් හස් ගව සිංහ කියන සතුන් හතර දෙනා දක්න ලැබෙනවා. ඒ වගේම කල්පවෘක්ෂය දක්න ලැබෙනවා. ඒ වගේම බොරදම් කැටයම් දක්න ලැබෙනවා. ඉතාමත් අලංකාර වූ අයික කියලා හඳුන්වන මේ වහල්කඩ අපිට දක්නට ලැබෙන ඉතාමත් අලංකාර නිර්මාණයක් හැටියට තමයි මේ දාගැබවට කලාකෘතිවල අපිට සටහන් කරන්න පුළුවන් වෙන්නේ. එතන මේ වාහල්කඩවල අපිට කොටස් ඇඳගත්තොත් අපිට නම් කරන්න පුළුවන්. තීරු හැටියට බොහෝ දුරට ඇත් රූප ඉඳගෙන නිරිය සිරූපයෙන් තමයි ඉදිරියට පේන සිරූපයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. විවිධ වූ නිර්මාණ වාහල්කඩ තුල අපිට දක්නට ලැබෙන විමාන තුල අපි බුදු පිළිම තැන්පත් කරලා තියෙන අවස්ථාවල් දැකලා තියෙනවා. ඒ වගේම දේව රූපත් තිබිලා තියෙනවා. විවිධ විමාන මේ තුල වහල්කඩ තුල නිර්මාණයක් අපිට දක්නට ලැබෙනවා. අපි දැන් කතා කරමු මාතෘකාව අනුව චෛත්‍ය තුල දාගැබ තුල තියෙන නිර්මාණවත් එක්ක අපිට ඒ කලාකෘතිවල එකතු වෙච්ච අපි අංග පිළිබඳව කතා කරා. සඳකඩ පහන ගැන කතා කරා. ඊළඟට මුරගල ගැන කතා කරා. ඊළඟට කොරවක් ගල ගැන කතා කරා. ඊළඟට වහල්කඩ ගැන කතා කරා. එතකොට අපිට චෛත්‍යකවට තියෙන නිර්මාණ පිළිබඳව අපි අවබෝධයක් ලබා ගන්න ඇති කියලා හිතෙනවා. එතකොට දුවල් පුතේ අපි දැන් කතා කරේ දීර්ඝ ලෙස කතා කරේ දාගැබවට තියෙන කලාකෘති පිළිබඳව. අපි දාගැබ් වර්ග දාගැබ් ගැන අපි පහුගිය පාඩමෙන් කතා කරා. මේ පාඩමත් එක්ක අපිට අපි එතෙන්දිත් සටහන් කරා පැවරුමක් දුන්නා. මේ දාගැබක ආකෘතියක් ඇඳලා නම් කළා ඒ අදාළ පන්ති භාර ගුරුවරයාට හරි එහෙම චිත්‍ර ගුරුවරයාට හරි ලැබෙන සලස්සන්න කියලා. මේකෙදිත් මේ අපේ පාඩමෙත් මේ දාගැබවට කලාකෘති කියන පාඩමෙත් අපිට පැවරුමක් දෙන්න පුළුවන්. මේ ඕගොල්ලන්ට පුළුවන් මේ සඳකඩ පහන, මුරගල, කොරවක්ගල, වාහල්කඩ කියන කොටස් වල පින්තූර එකතු කරලා මේ පිළිබඳව අපි දැන් මේ කතා කරපු කරුණු ඇතුළත් කරලා පොඩි නිබන්ධනයක් සකස් කරගන්න පුළුවන්. මේක සකස් කරලා දුවලට පුතාලට පුළුවන් දැන් ඉස්කෝලේ නිවාඩු කාලේ නිසා ඉස්කෝල පටන් ගන්න පස්සේ පන්ති භාර ගුරුවරයාට හරි එහෙම නැත්නම් චිත්‍ර විෂය භාර ගුරුවරයාට හරි මේක ලැබෙන්න සලස්වන්න. ඒ වගේම දැන් අපි කතා කරපු දේවල් වලින් මම හිතන්නේ ගොඩක් කරුණු අවබෝධ වෙන්න ඇති කියලා හිතෙනවා. නැවත අපි ස්තූප ආශ්‍රිතව ඉදු ගෘහ නිර්මාණාංග පිළිබඳව අලුත් පාඩමකින්, ඒ කියන්නේ ගෘහ නිර්මාණ පිළිබඳව ඒ ස්තූපත් ආශ්‍රිත ගෘහ නිර්මාණ, ඊට පස්සේ ස්තූපත් එක්ක සම්බන්ධ වෙනවා බුදු පිළිම, මේ පිළිබඳව අපි ඉදිරි පාඩම් වලදී කතා කිරීම බලාපොරොත්තු වෙන් අදට මම ඔබෙන් සමගන්නවා. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් දුවේ පුතේ.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ 6.11 ශ්‍රේණි සඳහා චිත්‍ර කලාව පාඩම ඔබට කියලා දුන්නේ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රියන්ත දර්ශනද සිල්වා ගුරුපියාණන්.
ඌවේ කුරුකෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුවදරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු කිදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙනමත් අපි වෙමු පුංචි කර.